නැගිටින්නේ නැහැ කියන පරම අනිෂ්ඨානය. අන්නේ අනිෂ්ඨාන බල ශක්තියෙන් එතෙන්ද රැස්ුණා වූ සියලු මාඩ පිරිස පරාජයට පත් කළා. අපේ මහා බෝසතාණන් වහන්සේ පූර්ව යාමේදී උබ්බේ නිවාසානුස්සති ඥානය සම්මර්ශණය කරමින් අවබෝධ කරගත්තා. ඒ වගේම මධ්‍යම යාමේදී දීපතරක් ඥානය සම්මර්ශණය කරමින් තමන් වහන්සේම ප්‍රත්‍යක්ෂ කරගත්තා. අවසානයේ පස්චිම යාමේදී සියලුම ආශ්‍රව ධර්මයන් ක්ෂය කොට දසදහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී දසදහසක් ලෝක ධාතුව ආලෝකමත් වෙද්දී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ නමක් බවට එදා බුද්ධගයා සුද්ධ භූමියේදී මේ සත්කම ප්‍රබෝධිනිය සමරමින් අපි මේ සිද්ධ කරන උතුම් අවස්ථාව වාගේ උතුම් සත්කම ප්‍රබෝධිනිය කර සර්වඥ රාජෝත්තමයන් වහන්සේ උතුම් බුද්ධත්වේ ලබා ගත්තා. ඒ උතුම් බුද්ධත්වේ ලබාගත් මහෝත්තමයන් වහන්සේ තමන් වහන්සේ සස්සති ගත කරලා සාංකති බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් එදා බරණැසි ශිවතනාරාමයේදී පළමෙන් අවස්ථාවට දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව පවත්වලා 18 ගෝණියක් බ්‍රහ්මයන් නිවන් අවබෝධ කරවන්න සමත් වුණා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මළේට පත්වීමට ඒ ධර්ම දේශනාව සමත් වුණා. එතෙන් පටන් තමන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිත සුවපිනිස ඉතා වටිනා ධර්ම දේශනාවන් සූවසු දහසක් ධර්මස්කන්ධය වශයෙන් දේශනා කරමින් සූවිසි අසංකේයයක් සත්‍යයෝ අමාමහා නිවනට පමුණු වෙමින් අවසානයේදී අනුපාදේශ පරිනිර්වාණය නිවන් කුඩ වැඩම කරවදාලා මේ වාගේ උත්තරීතර ගුණයන් සිහිපත් කරනකොට අපගේ සරුවත්න රාජෝත්තමයන් වහන්සේගේ තුන් ගුණ අපට කොපමණද කියලා සිහි කරන්න පුළුවන්. අන්න ඒ වාගේ උතුම් ගුණ සිහි කරන්න පුළුවන්කම තියන්නේ ඒ වාගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට ආයු කල්පයේදී දේශනා කළත් ඒ බුදු ගුණ නිවාරද දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපේ ශ්‍රද්ධා භක්තිය හැටියටයි අපි බුදු ගුණ සිහිපත් කරමින් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ අනුමුණ කරගෙන මේ ආංශ ප්‍රතිපත්ති සමත විපස්සනාදී උතුම් ගුණයන්ගෙන් සමන්නාගතව පාරමී සත්‍යයේ මෙඳුන් පිළිවෙතෙන් අපි මේ පුරන්නේ සරුවත් රාජෝත්තමයන් වහන්සේට කරන උතුම් උපහාර පූජාවක් වශයෙන් මේ වාගේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරන සම්දනාගේම සන්තාන තුළ ඒ සරුවත් රාජෝත්තමයන් වහන්සේගේ උතුම් ගුණයේ පිළිබඳව ඒ වාගේම ධර්මයේ පිළිබඳව මහා සංඝ රත්නයේ පිළිබඳව කර්මඵල විශ්වාසයෙන් යුක්තව එදහිමින් භක්තියෙන් යුක්තව ඉතා වටිනා ශ්‍රේෂ්ඨ උතුම් ශ්‍රද්ධා භක්තිය මුදුන්පත් කරගෙන මේ වාගේ උතුම් පිළිවෙත් මං අනුගමනය කරන්නේ. අන්නේ අනුගමනය කරන සාධනාවම අද මේ වාගේ අවස්ථාවකදී උතුම් සර්වඥයන් වහන්සේගේ ධර්මයක් දේශනා කර ගැනීමට අවස්ථාව ලැබීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයක් හැටියටයි අපි හඳුන්වන්නේ. ඒ නිසා දැන් සෑම කෙනෙක්ම ඒ උතුම් ධර්මයට සමන් දෙන්න සූදානම් වෙමු. සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවකදී දේශකයාණන් වහන්සේලාට ගේ අනුගමනය අනුව ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය සිහිපත් කරලා තියෙනවා. අත්තිකස්සා ධම්මං සුනාති මනසිකස්සා ධම්මං සුනාති හේතුතෝ සමන්නා හරිස්වා ඔහුත සෝතෝ ධම්මං සුනාති කියලා දේශනාකට වදානේ. අත්තිකස්සා ධම්මං සුනාති ධර්මයේ මිනී කදමින් ධර්මං ශ්‍රවණය කළ යුතුයි. මනසිකස්සා ධම්මං සුනාති ධර්මයේ මිනී කදමින් ධර්මං ශ්‍රවණය කළ යුතුයි. චේතතෝ සමන්නා හරිත්‍රා ප්‍රෝක්ත සෝතෝ ධම්මං සුනාති. ඒ වාගේම දේශවන් නමාගෙන අන්නේ මෙහෙත නොවි සමාධිගත හිතකින් මේ වාගේ උතුම් අවස්ථාවකට අවධානය යොමු කරනවා නම් අසුතං සුනාති සුතං පරියෝද වේති කාංකං විකරති දික්කින් උතුම් කරවති චිත්තමස්ස පතිදති. මෙන්න මේ ආනිසංසයන් ලැබෙනවා. අසුතංසනාදී අසපුණති බණක් අහන්න ලැබෙනවා. සුතං පරියෝධපේති අසපු මනක් ප්‍රගුණ වෙනවා. දිට්ඨින් මුතුන් කරවති සම්මා දිට්ඨිය පෙරදෙනි වෙනවා. කාංකං විතරති ධර්මයේ පිළිබඳ සතුසාංකා දුර වෙනවා. චිත්තමස්ස පසීදති චිතේ සෑම් ප්‍රසාදයේ සතුට සැනසෙල්ල ඇති වෙනවා කියන එක සර්වඥන් වහන්සේ දේශනා කළා. එනිසා මෙවැනි ධර්මයක් ශ්‍රවණය කරනකොට ඉතාමත්ම ගෞරව සම්පන්නව ශ්‍රද්ධා භක්තිය මුල්පත් කරගෙන ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඒ ශ්‍රවණය කරගත් ධර්මයට අනුව අපි ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිර්වාණ අවබෝධය සඳහාම මේ උතුම් කුසලයක් අපට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමි. මේ අවස්ථාවේට අවස්ථාවද අපි මාතෘකාවද ගත්තේ ਸਰවඥන් වහන්සේ දේශනා කළ වදාළ ඉතා වදිනා ශ්‍රේෂ්ඨ ධර්ම කොටසයකට අයත් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේදී ධම්මානුපස්සනාවට අයත් වෙන බොජ්ජංග කොටසට අයත් වෙන උපේක්ෂා සම්බොජ්ජංගයයි. මේ උපේක්ෂා සම්බොජ්ජංගයේ ඉතා වදිනා ශ්‍රේෂ්ඨ මුතුන් ධර්මයක්. බොජ්ජංග ධර්ම කියලා කියන්නේ බෝධියට අංග. අපි බලාපොරොත්තු වෙන තුන්තරා බෝධීන් එක්තරා බෝධියට පැමිණීම පිණිස මහරහත්භාවයෙන් හෝ පසේ බුද්ධත්වයෙන් හෝ ලෝතුරා බුද්ධත්වයෙන් හෝ යම් කිසි කෙනෙක් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්නේ බලාපොරොත්තු වෙන සම්දෙනාම අනිවාර්යයෙන්ම මේ බොජ්ජංග ධර්මයන් වර්ධනය කළ යුතුයි. බෝධියට අංග. එනිසා මේ අංග ධර්මයන් හතක් තිබෙනවා. මෙන්න මේ අංග ධර්මයන් හත අපේ సంతානිය තුළ වැඩෙන්න ඕනේ. එහෙම වැඩෙනා නම් බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය වෙනවා. මේ බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය වෙනකොටයි අපේ ඥාන ශක්තිය වැඩෙන්නේ. මේ ඥාන ශක්තිය වැඩෙන්න තමයි අපට මේ කර්ම ක්ෂය කරන්න පුළුවන්කම තියෙන්නේ. පවගාමී කර්ම ක්ෂය කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ වචංග ධර්ම වලින් සිහිය නොවන වැඩෙනකොට ඒ වැඩෙන ශක්තිය තුලින් ඒ කර්ම ක්ෂය කරලා අපි බලාපොරොත්තු වෙන උතුම් බෝධිඥානය අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ වචංග ධර්ම ඉතා වටිනා ශ්‍රේෂ්ඨ ආකාරයෙන් වැඩෙන්නේ විදර්ශනා සංසයස්ත උතුම් කුසාකාරුනි. සමතයානික වශයෙන් වඩන භාවනා අරමුණක වුණා මේ උපේක්ෂාව වැඩෙනවා. ඒ වගේම බොජ්ජංග ධර්ම වැඩෙනවා. මෙතනින් අපි උපේක්ෂා වශයෙන් පෙන්වුම් කරනකොට සර්වඥයන් වහන්සේ සෑම ආකාරයකින්ම මේ උපේක්ෂාව වර්ණනා කළා. ඒ උපේක්ෂාවෙන් යන ගමන තමයි මෙදුම් පිළිවෙත ඔස්සේ යන ගමන. උපේක්ෂා සාගතව මෙදුම් පිළිවෙතෙන් යන නිවන් මාර්ගය. ඒ නිසා අපට ශ්‍රේෂ්ඨම උත්තම අවස්ථාවකටයි මේ ධර්මයේ වශයෙන් අපි සිහිපත් කළ යුත්තේ. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ අරමුණ. ඒ කියන්නේ හැම දෙයකම මධ්‍යස්ථ ස්වභාවයකින් ගමන් කිරීම. මේ මධ්‍යස්ථ ස්වභාවයකින් ගමන් කිරීම හැමවිටම කරන්න බෑ. ඥානවන්ත සත්පුරුෂ අයිත පමණයි මේ මෙදුම් පිළිවෙතෙන් සෑම අරමුණක්ම මධ්‍යම ස්වභාවයෙන් පුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි උපේක්ෂාවෙන් මධ්‍යම ස්වභාවයෙන් ගන්නවා නම් දැන් අපි ඇහෙන්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් ඒ වගේම සිතින් ගන්න අරමුණු තියෙනවා. මෙන්න මේ අරමුණු සෑම දෙයක්ම ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව උපේක්ෂාවෙන් සිහියෙන් නුවණින් අපි අරමුණු කරනවා නම් මධ්‍යම ස්වභාවය. අන්නේ ස්වභාවය අපි නුවණින් දකින්න ඕනේ. නුවණින් දකිනවා නම් ගන්න සෑම අරමුණක්ම නුවණින් අපිට ගන්න පුළුවන්. එහෙම ගන්න කෙනාගේ සිත කොහොම තැන්පත් වෙනවා? කලබල නැහැ. අරමුණු වල මොනම හේතුවක් නිසාවත් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. මෙන්න මේ අරමුණු අපි ස්වභාවයෙන් අරමුණු කරගෙන මධ්‍යම ස්වභාවයෙන් ගන්න පුරුදු කරනවා නම් මධ්‍යස්ථතාවයේ ඇති වෙනවා. ඒ වගේම වීර්ය වඩන වෙලාවට අපි නොයෙක් විදිහේ වීර්ය වඩනවා. කායික වීර්ය, මානසික වීර්ය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වඩනවා. ඒක අපිට ලෞකික ජීවිතයකටත් වමනා කරනවා, ලෝකෝත්තර ජීවිතයකටත් වමනා කරනවා. මෙන්න මේ වීර්ය වඩන වෙලාවේ අපි මධ්‍යස්ථ අරමුණ ගන්නවා නම් උපේක්ෂාව වැඩි වෙනවා. මධ්‍යස්ථ අරමුණ කියලා කියන්නේ ඕනම වැඩක් අපි කරනකොට කායික වාචික මානසික වශයෙන් ඕනමට වැඩි වීර්යයක් ගන්න. අන්නේ විදිහේ ඕනමට වැඩි වීර්යයක් ගත්තොත් අපිට ඒක ඉදිරියට ගෙනියන්න බෑ. ඒ වගේම සීන වශයෙන් වීර්යයක් ගන්න. ඒත් අපිට ඉදිරියට ගෙනියන්න බෑ. මේ වීර්ය මධ්‍යම ස්වභාවයෙන් කායික ක්‍රියාවලට, වාක් ක්‍රියාවලට, මනෝ ක්‍රියාවලට සම්බන්ධ කරමින් අපි ක්‍රියා කරනවා නම් උපේක්ෂාව අපේ සිතේ වැඩි වෙනවා. එවැනිම උපේක්ෂා කරන වෙලාවේ සංස්කාර ධර්ම කෙරෙහි උපේක්ෂාවක් තියෙනවා. සංස්කාර ධර්ම කියන්නේ මේ හේතුවකින් හටගන්න යම් කිසි චිත්තසයිසික ධර්මයන් පිළිබඳව. ඒ කියන්නේ අපේ හිතට එන සිත පිළිබඳව, සිත පිළිබඳව උපේක්ෂාවෙන් අපි ගන්නවා. අන්නේ උපේක්ෂාවෙන් අපි අරගෙන මනසිකාර කරනවා නම් නාම රූප වශයෙන් සම්මර්ෂණය කරන ඒ සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට හරවන වෙලාවේ අපේ සිතේ පැවතී සිටේ උපේක්ෂා. සංස්කාර උපේක්ෂාව අපිට තියෙන්න ඕන. ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි මධ්‍යම ස්වභාවයෙන් ඉනියන්න ඕන. ඒ කියන්නේ සිහියෙන් නුවණින් හොඳට මධ්‍යම ස්වභාවයෙන් වඩන්න. එතෙන්දී අපේ ඉන්දිය ධර්ම පහ සමබවට පත් වෙන්න ඕන අපේ සිතේ උපේක්ෂාව වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ඔය භාවනා කරගෙන යන වෙලාවේ විදර්ශනා සම්ප්‍රයුක්ත කුසල ධර්මයක් නිසා බොහොම සහනයක් සතුටක් සැනසෙල්ලක් තියෙනවා. දසවිත උපක්ලේශයන්ට අහු වෙනවා. ඒ අහු වෙන වෙලාවේ අපි නුවණින් සලකාගෙන ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මෙන්න මේ ධර්මයන්ගේ සමභාවයේ තුලින් සිහියෙන් නුවණින් සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ වශයෙන් පදන්න. ඒක ඉක්මන් වෙන්නේ නැහැ. ඒක කිත් මේ හීන වෙන්නේ කරගන්නෙත් නැහැ. මධ්‍යම ස්වභාවයෙන්ම උපේක්ෂාවෙන් ඒ සියලුම සංස්කාර ධර්ම නාම රූප ධර්ම ඔක්කොම නාම රූප පරිච්ඡේද ඥානිය සම්මසන ඥානිය කියන මෙන්න මේ ඥාන දෙකේ බලවත් වීම නිසා එතන උපේක්ෂා සංවජ්ජංගේ වැඩෙන සංස්කාර ධර්මයෙන් මිණී ගන්නකොට අන්නේ වඩන වෙලාවේ අපේ සිතේ පුදුමාකාර උපේක්ෂාව ඇතුව සිහියෙන් නුවණින් අපි වඩන්නේ. එහෙම වඩාගෙන යනකොට අපේ සිතේ පවතිනවා ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි බුද්ධංග උපේක්ෂා. බොජ්ජංග උපේක්ෂාව කියන්නේ අපි බලාපොරොත්තු වන බෝධි ඥානයේට බොජ්ජංග ධර්ම වශයෙන් අපේ සිතේ වෙන උපේක්ෂාව. දැන් උපේක්ෂා ධර්ම හතක් තියෙනවා. මෙන්න මේ ධර්ම හත අපි උපේක්ෂා ආකාරයෙන්ම නුවණින් බලන්න ඕනේ. සතිය අපි හොඳට පිළිවා ගන්න ඕනේ. ධම්ම විචේ බොජ්ජංගයේ හොඳට වඩා ගන්න ඕනේ නුවණ. වීර්ය වඩා ගන්න ඕනේ. පීතිය, එවාගේ පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව මේවා ඔක්කොම සමභාවයකින් අපි ගෙනියන්න ඕනේ. සමභාවයකින් ගෙනියාවේ නැත්නම් යම් යම් අරමුණු වල අපි ඇලෙනවා. ඒ අරමුණු වල ඇලෙනකොට සමාධියක් වැඩුවා නම් ඒ සමාධියේ ඇලුනා නම් එතන නිකාන්තයට ඇති වෙනවා. නිකාන්තයට ඇති වෙන ආශාව උපදවාගෙන ඒකින් අපි පිළිහෙන්න බලමු. ඊළඟට සමාධි අවස්ථාවේදී විපස්සනා කරන වෙලාවේදී අධිකතර වීර්යයක් එනවා. අන්නේ අධිකතර වීර්යයේදී සිත වික්ෂේපයට යනවා. අන්නේ වික්ෂේපයට යන වෙලාවෙත් අපි සිහියෙන් ඒ අධික වීර්ය වික්ෂේපයට යන ගතිය, උද්දච්ච ගතිය අඩු කරගන්නවා. අඩු කරගන්නේ අර ඉන්දිය ධර්මයන්ගේ සමභාවය තුළින් අපට ඒක සමකරන්න පුළුවන්. මෙන්න මේ වාගේ අර සංස්කාර ධර්ම කෙරෙහි උපේක්ෂාවෙන් යුක්තව අපි මනස්කාරාත්මකව සිල්පරන්න. ඊළඟට අපේ සිතේ වැඩෙනවා වේදනාව. වේදනාවේදී උපේක්ෂා වේදනාව අපි සිදු කරන්න. අපි වේදනාව කියලා කියන්නේ වින්දනය. මෙන්න මේ වින්දනය කරන වෙලාවේ අපේ කායික වින්දනයක් තියෙනවා, මානසික වින්දනයක් තියෙනවා. ඒ වගේම සුඛ දුක් උපේක්ෂා කියලා මේ වින්දනය තුනකට බෙදෙනවා. මෙන්න මේ විදිහේ වින්දනය අපි මධ්‍යස්ථ අරමුණින්ම අරමුණු කරගෙන මානසිකාරාත්මිකව සිද්ධ කරන්න ඕන සිහියක් මොනක් තියෙනවා. ඒ වගේම සාමිෂ වේදනාව, නිරාමිෂ වේදනාව කියන දෙකක් තියෙනවා. සාමිෂ වේදනාවේදී පංචේන්ද්‍රයන් පිනවමින් අපි සැප වේදනාවක් විඳිනවා, දුක් වේදනාවක් විඳිනවා, උපේක්ෂා වේදනාවක් විඳිනවා. මේකෙදි තමයි සමතාවයකින් ගෙනියන්නේ. නිරාමිෂ වේදනාවෙන්නේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්මයන්ගේ සමභාවයේ තුලින් අපට දැන් අපි භාවනා ආරම්භයේදී පළවෙනි දෙවෙනි ධ්‍යාන ලබනකොට සමාධිය බලවත් වෙනකොට අපේ සිතට ඇතිවෙනවා ප්‍රීතියයි සුඛයයි. මෙන්න මේ ප්‍රීතියයි සුඛයයි දෙක කෙරෙහි මධ්‍යම ස්වභාවයෙන් අපි මනස්කාරාත්මක කුසල ධර්මන වඩන්නේ. වඩනකොට අපේ සිතේ ඇතිවෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ගුණ පහ අපේ සිතේ ඉන්දිය ධර්මයන් වශයෙන් වැඩෙනකොට අන්නේ වැඩෙන වෙලාවේ අපේ වින්දනයක් තියෙනවා. අන්නේ වින්දනය සුඛ දුක් උපේක්ෂා වශයෙන් මේ ත්‍රිවිධ ආකාරයෙන් මනස්කාරාත්මකව සිහිය නුවණ පරිදි කරගෙන මනස්කාරි කරන්නේ. අන්නේ මනස්කාර කරන වෙලාවේ වේදනාව උපේක්ෂා වශයෙන් අපි වැඩ කරනවා. ඊළඟට දෝමනස්ස වේදනාව, සෝමනස්ස වේදනාව වශයෙන් උතන පස්සාකාරයක් තියෙනවා සුඛ දුක් උපේක්ෂා වශයෙන්. මේ අවස්ථාවේදී සෝමනස්සයක් ආවත්, දෝමනස්සයක් ආවත් හිතට මධ්‍යස්ථ අරමුණකින් අපි ඒක වින්දනය කරන්නේ. අන්නේ වින්දනය කරගැනීමෙන් අපේ සිතට ලොකු සහනයක් සතුටක් තියෙනවා. වේදනාවෙන් ලැබෙන උපේක්ෂාව අපි සම්මාසණය කරගන්නවා. ඊළඟට අපේ මනසට ඇති වෙනවා මේ වේදනාවත් සම්මාසණය කරලා ඊළඟට අපේ සිතේ ධ්‍යාන උපේක්ෂාව හටගන්නවා. ධ්‍යාන උපේක්ෂාවේදී අපි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන අර්පණා සමාධි ලැබෙනවා. අර්පණා සමාධි ලැබුවත් අපි හතරවෙනි අර්පණා සමාධිය දෙනකොට අපේ සිත් ස්වභාවයෙන් උපේක්ෂා වෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන මේ අවස්ථාවවලදී සමාධි වලදී අපට සිතේ මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. කියන්නේ ඕනෑමද වැඩි අපි ඒ අරමුණ අරගෙන වින්දනය කරන්න ගියොත් මම සමාධියක් ලැබුවා, ධානයක් ලැබුවා, මගේ සිත බොහොම දැන් හොඳයි, මම දියුණුවුනු කියලා තමන් උසස් තත්ත්වයකට අරමුණු කළොත් අන්නේ අරමුණු කරන වෙලාවක් තියෙනවා නම් එතෙන්දී අපි අනිත් අය කෙනා දකිමින් අපි කටයුතු කළොත් එතෙන්දී අපි පිළිහිමට පත් වෙනවා. ඒක අපි උසස් තත්ත්වයකට කොච්චර දියුණුවක් ලැබුවා, සමාධියක් ලැබුවා, විදර්ශනා ඥානයක් ලැබුවා ඒ අවස්ථාවවලදී අපි මධ්‍යස්ථ අරමුණෙන් අර අර්පණා සමාධි තුනම මධ්‍යස්ථ අරමුණෙන් අරගෙන උපේක්ෂාවට පත් කරමින් හතරවෙනි ධ්‍යාන සමාධිය මධ්‍යම ස්වභාවයේ, සෞම්‍ය ස්වභාවයේ සිහියෙන් නුවණින් යුක්තව ඒ අරමුණු වල ඇලෙන්නේ නැතුව, නිකාංකයට අහු වෙන්නේ නැතුව අපි ඒක සම්මර්ෂණය කරන්න ඕනේ. ඒ අරමුණ විපස්සනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මයේ තිලක්ෂණ වශයෙන් නාම රූප ධර්මයන් කුෂ්මත්ව කරගෙන ශ්‍රණියක් පවත්වාම මෙනෙහි කරන්න ඕනේ. අන්න එතකොට අපේ සිත අර ධ්‍යාන සමාධියෙන් ලබාගත්තේ සමාධිය තුළ උපේක්ෂාව පවතින. මෙන්න මේ උපේක්ෂා ස්වභාවය අපි හොඳට සිහි කරගෙන මනස්කාරාත්මක දිවියට ගෙනියන්න. ඊළඟට මේ මනුෂ්‍ය කාර්යයේදී සත්‍ය මධ්‍යස්ථ ආපේක්ෂාව තියෙනවා. ඒ කියන්නේ සෑම දෙයකම මධ්‍යස්ථ ස්වභාවය අතුරු කරන්න ඕනේ. දැන් අපි එදිනෙදා ජීවිතයේ පවත්වන ලෞකික ජීවිතයක් පැවැත්වුවා ඔය සෑම අරමුණකම මධ්‍යස්ථ ස්වභාවයේ තාමත්ම වටිනවා. ඒ කියන්නේ සිය ජීවිතයේ පවත්වන කොටත් යම් යම් අරමුණු වල අපි ඇලෙනවා. යම් අරමුණු වල ගැටෙනවා. යම් අරමුණු වල මුලා වෙනවා. ඒ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය තමයි ලෞකික ජීවිතයේ තියෙන ස්වභාවය. ඒවා වින්දනය කරනමින් යන අන්නේ අරමුණු වලදී අරමුණක ගැටෙන වෙලාවට දැඩි වශයෙන් ඇලෙන වෙලාවට දැඩි වශයෙන් මුලා වෙන වෙලාවට අපි හැම වෙලේම උපේක්ෂාව අනුගමනය කරන්නේ. කොච්චර දේශසහගත සිටිවිල්ලක් ආවත් අපි උපේක්ෂාවෙන් බලන්නේ වෙන්නේ. කොහොම ලෝකදාගත සිටිවිල්ලක් ආවත් අපි උපේක්ෂාවෙන් බලන්නේ වෙන්නේ. කොහොම මෝහසහගත සිටිවිල්ලක් ආවත් අපි උපේක්ෂාවෙන් බලන්නේ වෙන්නේ. අන්නේම හුරු වෙනකොට අපේ ලෞකික ජීවිතය බොහොම සතදායි. මේ සතනායක අරමුණ ගන්න අපිට තියෙන්නේ සිහියයි නෝනයි තියෙනවා. සිහියයි නෝනයි අරගෙන මෙන්න මේ වාගේ සෑම අරමුණකම මධ්‍යස්ථ ස්වභාවයෙන් යනවා. ඒ අරමුණ වල මධ්‍යස්ථ ස්වභාවයේ ගත්ත වගේම තමන්ගේ කායික ක්‍රියාවන් තියෙනවා, වාස් ක්‍රියාවන් තියෙනවා, මනෝ ක්‍රියාවන් තියෙනවා. ඒ කියන්නේ තමන් වැඩපළ කරනවා, කය වෙහෙසනවා, දුරගමන් යනවා, රැකී ආරක්ෂා කරනවා, වැඩපළ කරනවා, දරුවන්ට සංඝා කරන්නේ, මව්පියන්ට ප්‍රස්ථාන කරන්නේ, දූදරු නෑදෑයන්ට මිත්‍රාදීන් සංඝා කරන්නේ, ඒ වගේමත් පිළිවෙත් කරන්නේ, පින්කම් කරන්නේ අපි කය වෙහෙසන වැඩ කරනවා. අන්නේ වෙහෙසන වෙලාවේ පුරුම් කරන් මධ්‍යස්ථ ස්වභාවයෙන්ම අනුමත කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේ මධ්‍යස්ථ ස්වභාවයෙන් අපි ඒක අදිෂ්ඨාන කරගෙන කළොත් අපිට මේ ක්‍රියාවලිය තුළදී ඇදීමක් ගැටීමක් මුලා වීමක් මේ කායික ක්‍රියාව තුළ සිදුවන්නේ නැහැ. ඇයි නුවණ පිරිසුදුකරගෙන සිහිය පිරිසුදුකරගෙන මධ්‍යම ස්වභාවයෙන් සිද්ධ කරනවා. වාස් තැවෙන්නේ එහෙමයි. අපි සමාන වේලාවට දේශීය උසන්න වෙච්ච වෙලාවට, ලෝභයේ උසන්න වෙච්ච වෙලාවට, මෝහය උසන්න වෙච්ච වෙලාවට අපේ වචන ටිකක් ඉක්මන් වෙන වෙලාවල් තියෙනවා. අන්නේ ඉක්මන් වෙන වෙලාවවලදී අපි පුළුවන් තරම් මධ්‍යස්ථ අරමුණු හුරු කරගන්න. මේ මධ්‍යස්ථ අරමුණෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ සිහියෙන් නුවණින් කතා කරනකොට. ඒක සමාජයේ බහුල වශයෙන් කියන පෞලක් පිරිස ගත්තත් ඒක තියෙනවා. කොතනක ගත්තත් අසුර කරන පිරිස අතර නෑද හිමිත්නාදීන් අතරත් බහුලව පවතී. ඒ බහුලව පවතින වෙලාවට අපි උපේක්ෂාවෙන් ආරම්භ කරන මනිකාරාත්මක ප්‍රසාරණ ටිකට ඉදිරියට ගෙනියන්න ඕන උපේක්ෂාවෙන් සෑම අරමුණක්ම මධ්‍යස්ථ තාරය. ඊළඟට පාරිශුද්ධ උපේක්ෂාවේදී සිත පිරිසිදු කරගෙන නාම රූප වශයෙන් සම්මර්ෂණය කරලා තමන්ගේ සිත මාර්ගඵල දක්වා සිත වැඩෙනකොට ඒ වැඩෙන වෙලාවේ තමන්ගේ සිතට පුදුමාකාර සහනියක් සතුටක් තියෙනවා. ඒ අවස්ථාවේ මාර්ග සිත ප්‍රතමෙන් ලැබෙන ඥානක සිත් පෙළ. ඒ කියන්නේ පරිකරණ ප්‍රචාර ගෝත්‍ර වූ ආදී වශයෙන් පවතින මේ සිත් පෙළ ඥානත්ම පිරිසිදු ආකාරයෙන් සමන්ත වැටේ. ඒ කියන්නේ පරිකරණ මානසිකාරයෙන් හොඳට වැටෙන්න පටන් ගන්නවා. ප්‍රචාර අවස්ථාවත් හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊළඟට ගෝත්‍ර වූ අවස්ථාවක් අනුලෝම අවස්ථාවක් හොඳට මාර්ග සිතට ප්‍රථමයෙන් අපේ සිත ශක්තිමත් වෙනවා. අන්නේ ශක්තිමත් වෙන වෙලාවේ අපේ සිත පුදුමාකාරයෙන් මධ්‍යස්ථ අරමුණෙන් සංකාර උපේක්ෂාවෙන් සංස්කාර ධර්මයන් සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්මයට ත්‍රිලක්ෂණ වශයෙන් වඩන්ඩ අකුරු වෙනවා. අන්නේම හුදු වෙනවා නම් අතන පාරිශුද්ධ උපේක්ෂාව හදේට වැඩිලා මාර්ග සිතට තමන්ගේ සිත එම්බර. එම්බරන වෙලාවේ පුදුමාකාර ශක්තියක් බලයක් අපේ සිතේ වැඩ කරනවා. මෙන්න මේ අරමුණු වලින් අපි හැම අවස්ථාවකදීම ලෞකික ජීවිතයක් පැවැත්වුවත් ලෝකෝත්තර ත්‍ත්වයේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මෙඳුන් පිළිවෙතින් නිවන් සමීප වෙන්නේ අපි ප්‍රතිපන්ති පුරණානම් ඒ අවස්ථාවවලදී පුලුවන් තරම් මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කරගෙන අපි සෑම ක්‍රියාවක්ම මධ්‍යම ස්වභාවයෙන්ම අපේ සිතේ උපදවා ගන්න මාංශ ගන්න. මෙන්න මේ වාගේ මධ්‍යස්ථතාවයකින් ජීවිතයට ඇතිවන ලාභය ආංශංශයේ පුදුමාකාර සැනසීම. ඒකනේ මැදුම් පිළිවෙතෙන් නිවනට යන්න සරුවත්යන් වහන්සේ දේශනා කළේ මැදුම් පිළිවෙතේ නිසියාකාරව යන කෙනාට සසර ගමන හැප්පෙන්නේ නැහැ. නිබ්බායව නිරවල්ල පිළිසිදුව නිවරදිව ඉද්දු මාර්ගයක් ඔස්සේ නිවනට යන ආකාරයේ සමන්ගේ මනසින් හොඳට අනුමත කරගන්න පුළුවන් සිහිය නුවණ පිළිබඳව. යේසා අපේක්ෂාවෙන් තාත්ම ශේෂ්ඨාකාරයෙන් දිනු වෙන මානසික කාර්යයක් හැටියටයි සරුවත්යන් වහන්සේ දේශනා කළේ. ඒකොට මේ දේශනා කළ ධර්මයේ අනුව අපි නුවණින් සලකලා බැලුවොත් අපි මාත්‍රිකා කළ ගත්තා සම්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝ ති පජානාති කියේ. ඒ කියන්නේ සමන්ගේ අධ්‍යාත්මික సంతානයේ තුල උපේක්ෂා සම්බොජ්ජංගයේ පවතින. පවතිනකොට ඒ යෝගාවචරය දැනගන්නවා මගේ සිතේ උපේක්ෂා සම්බොජ්ජංගය තියෙනවා කියලා. කොහොමද මේ උපේක්ෂා සම්බොජ්ජංගය දැනගන්නේ? උපේක්ෂා සම්බොජ්ජංගය වශයෙන් අපි වඩනකොට මනස්කාරය බොජ්ජංග ධර්මයේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ හැටියට වැඩෙන්නේ විපස්සනා ඥානවලදී. සමත පූර්වාංගම අපි භාවනා කරනවා. ඒ කියන්නේ අපි ධ්‍යාන වඩනවා කියන ආනාපාන සතියින් හෝ බුද්ධානුසතියින් හෝ මෛත්‍රියෙන් හෝ කායගත සතියින් හෝ මරණ සතියින් හෝ දස අසුබයෙන් හෝ දස කසින වලින් හරි දස අනුස්සති වලින් හරි සතර බ්‍රහ්ම විහරණයෙන් හෝ අපි භාවනා අරමුණක් අරගෙන භාවනා කරමු. ඒ භාවනා කරන වෙලාවේ අපේ සිතට ඇති වෙනවා අර උද්දච්චයයි හීන භාවයයි දෙක එනවා. ඒ කියන්නේ සිතට දැඩි වශයෙන් අරමුණ මිනී කරන වෙලාවකුත් අපේ සිතට ඇති වෙනවා. ඒ වගේම හීන වෙන වෙලාවකුත් තියෙනවා. මෙන්න මේ දෙක නුවණින් දැනගෙන මධ්‍යම ස්වභාවයෙන් යෝනිසෝ මනසිකාරයේ තමන් වඩින භාවනා මනසිකාරයේ නිසියාකාරව වඩිනවා නම් එදීමකින් ගැටීමකින් තොරව මුලාවීමකින් තොරව අන්න එතන සිහියයි නුවණයි පෙරටකොට අපේ මනසිකාරයේ තුල අර උපේක්ෂා සම්බොජ්ජංගය වැඩේ. සමාධියක් වඩනකොට නිසියාකාර උපේක්ෂා සම්බොජ්ජංගය වැඩෙන්නේ නැහැ. ඒක විපස්සනා වශයෙන් හරවලා අර විදිහට නාම රූප සම්මර්ෂණය කරනවා. නාම රූප පරිච්ඡේද ඥානය හා සම්මර්ෂණ ඥානය දක්වා හේතුඵල ධර්මයේ නුවණින් දකිනකොටයි අර බොජ්ජංග ධර්මයක් වශයෙන් උපේක්ෂා සම්බොජ්ජංගය වැඩි. ඒක ඊළඟට ඉදිරියට මනසකාරාත්මකව ඉදිරියට යනකොට විදර්ශනා ඥාන බලවත් වෙනකොට අපේ සිතේ බොජ්ජංග ධර්මයේ නිසියාකාරවම වැඩෙන්න පටන් ගන්නවා. අන්නේ වැඩෙන්න පටන් ගන්න අවස්ථාවේ අපේ සිතේ මෙන්න මේ අරමුණ කෙරෙහි ඇලීමකින් ගැටීමකින් උනාවීමකින් තොරව සිහියෙන් නුවණින් යුත් තමන් ගත්ත සෑම භාවනා අරමුණක්ම මධ්‍යම ස්වභාවයෙන් මනසිකාරාත්මකව යෝනිසෝ මනසිකාරයෙන් සිත පවතිනවා නම් ඒ පවතින වාරයක් පාසාම මේ උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙන මධ්‍යම ස්වභාවය. ඒකයි සම්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පදානාති කියලා කියන්නේ. ඊළඟට අසංතං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පදානාති. ඒ කියන්නේ ඒ භාවනා අරමුණක අපි නිසියාකාරව සිත පිහිටවාගෙන යනවා. යනකොට ඒ අරමුණ කෙරෙහි උදාසීනකමක් එනවා. ඒ අරමුණ කෙරෙහි අධිකතර වීර්යයක් එනවා. ඒ කියන්නේ හොඳට මනුෂ්‍යකාරය කරනකොට ඕනමට වැඩිය වීරියෙන් අර මනුෂ්‍යකාරය තියාගන්න ඕනේ කියන අදහසින් අපි භාවනා කරමු. එහේ අධිකතර වීරියක් ගන්න ගන්න අපේ සිත උද්දච්චයට යනවා. ඒ කියන්නේ සිත විසිරලා යන භාවනා අරමුණෙන් පිට යනවා. ඒ පිට යන වාරයක් පාසා ඒ වගේම මනුෂ්‍යකාරය කරන වෙලාවට අපිට සීන වීරියක් එනවා. ඒ කියන්නේ උදාසීනකම එනවා. පසුබැසීමක් එනවා. සීන මිද්‍ය වැනි අරමුණු ඉස්මතු වෙනවා. ඒ වගේම සමාධියක් නම් නිකාන්ති වශයෙන් එනවා. මේ විදිහට එනකොට අපේ සිත අර නිසියාකාර මනුෂ්‍යකාරයක පවත්තන්න බැහැ. ඒ නිසියාකාර මනුෂ්‍යකාරයක පවත්තන්න බැරිකම නිසා උපේක්ෂා වශයෙන් අපට ඒ අරමුණ ගන්න බෑ. එක්කෝ වීර්යය වැඩි වෙනවා එක්කෝ වීර්යය අඩු වෙනවා. අඩු වෙනකොට මනසිකාරී පිහිටන්නේ නැහැ. මනසිකාරී පිහිටුවේ නැත්නම් මධ්‍යම ස්වභාවයෙන් එතන උපේක්ෂා සම්පජ්ජංගය මගේ සිතේ නැහැ කියලා යෝගියා දැනගන්න ඕනේ. අන්නේ දැන ගැනීම තමයි අසංතං වා අජ්ජත්තං උපේක්ෂා සම්පජ්ජංගං නත්ති මේ අජ්ජත්තං උපේක්ෂා සම්පජ්ජං හෝති පජානාති කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක මධ්‍යම ස්වභාවයෙන් ඉදිරියට ගෙනියන්න බෑ. අර අරමුණු වල ඇලීමෙන්, ගැටීමෙන්, මුලා වීමෙන්, හීන වීර්යයෙන්, අධික වීර්යයෙන් අරක මධ්‍යම ස්වභාවයෙන් මනසිකාර්ය ප්‍රගුණත්වයට ගන්න බැරිකම. අන්නේ බැරි බව සමන් දැනගන්න ඕනේ. දැනගන්නවා නම් එතන උපේක්ෂා සම්බොධ්‍යංගය පවතින්නේ නැහැ කියලා අපි නුවණින් දැනගන්න. ඊළඟට අනුත්පන්නස්ස උපේක්ෂා සම්බොධ්‍යංගස්ස උපාදෝ හෝති සම්ද පජානාති. ඒ වගේම අපේ සිතේ භාවනා මනසිකාර්ය කරන වෙලාවට මේ උපේක්ෂා සම්බොධ්‍යංගය පිහිටලා නැහැ. මනසිකාර්ය කරන. ඒ මනසිකාර්ය කරගෙන යන වෙලාවේ අර උපේක්ෂා සම්බොධ්‍යංගය වැඩි. වැඩෙනකොට මගේ සිතේ නොතිබුණ ඒ උපේක්ෂා සම්බොධ්‍යංගය වැඩුණා කියලා යෝග්‍ය දැනගන්න. අන්නේ දැන ගැනීම පිණිස අපි මනසිකාරාත්මකව මධ්‍යම ස්වභාවයෙන් මනසිකාරි කරන්නේ. ඒ මනසිකාරිය උපේක්ෂා සම්බොධ්‍යංගයේ නැති සංකානියක උපේක්ෂා සම්බොධ්‍යංගයේ වැඩිම පිණිස මහාතාකලේතු ධර්මතා පහත්තේ. මේ ධර්මතා පහ කුරුකරණානං භාවිතා කරනානං අර තමාගේ සිතේ නොපවැතුන උපේක්ෂා සම්බොධ්‍යංගය වැඩි වීම පිණිස උපකාර වෙයි. ඒ කියන්නේ සෑම අරමුණකම මධ්‍යස්ථ ස්වභාවයයි. අපි සත්‍ය මධ්‍යස්ථතාවයේ සංකාර මධ්‍යස්ථතාවයේ පළමු කොට කුඩු කරන්නේ. සත්‍ය මධ්‍යස්ථතාවය කියලා කියන්නේ අපි ළඟ ජීවත් වෙනකොට කවුරු හරි මව්පියන් නගහු, දරුවන් නගහු, නෑදෑයන් නගහු, සේවක සේවිකාවන් නගහු, එහෙම නැත්නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා නගහු, තමන්ගේ අතවැසියන් නගහු, අසුරු කරන පිරිසක් අතරකු අපි ජීවත් වෙනවා. මෙන්න මේ ජීවත් වෙන වෙලාවේ අපේ සිතේ පවතිනවා මමය මගේ කියන හැඟීම. මගය මගේ කියන හැඟීම. මමය මගේ කියන හැඟීම. අන්නේ මමය මගේ කියන හැඟීම තුලින් අපි කටයුතු කළොත් අතන ශික්ෂාව අල්ලන්න බැහැ. ඒ නිසා මමය මගේ කියන හැඟීම ගන්න නැතුව එතන සෑම සත්‍යයන් කෙරෙහිම මේ කර්මය මුල් කොටගෙන ජීවත් වෙනවා කියන හැඟීම ගන්න. කර්ම ස්වභාවයේ මුල් කොට ඇතිව මගේ ළඟ ඉන්න සෑම කෙනෙක්ම ජීවත් වෙනවා. කර්මයේ ශුද්ධිය කොට ජීවත් වෙනවා. ඒ නිසා මේ පැවැත්ම ගත්තොත් මගේ කියන හැඟීම ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මගේ කියන හැඟීම අත්හැරලා සෑම කෙනෙක්ම මේ මධ්‍යස්ථ ස්වභාවයෙන්ම අරමුණු කරනවා නම් ඒ අරමුණු කරන වාරයක් පාසාම උපේක්ෂා සම්බොධ්‍යංගයේ සමන්ගේ සිටේ වෙනවා. සංකාර මධ්‍යස්ථතාවය කියන්නේ තමන් ළඟ පරිහරණයට තියෙන පරිස්කාර. ඒ කියන්නේ දිහි ජීවිතයක් ගත කරනවා නම් තමන්ගේ ඇඳුම් පැළඳුම් ආදී තමන්ගේ ජීවිතයට පරිහරණය කරන්න තියෙන වස්තු. ජීදුර, ඩකඩම්, යාන වාහන ආදී තියෙන සංස්කාර ධර්ම. මෙන්න මේ සංස්කාර ධර්ම කෙරෙහි මමස්සේ උපදවන්නේ නැතුව මගේ මගේ කියන හැඟීම මමයේ මගේ කියන හැඟීමෙන් තොරව අපි අරමුණු කරගන්න ඕනේ මේවා කොහොම ඇති වෙලා නැති වෙලා පැවතිලා යනවා ඒවා පරිහරණය කිරීම පමණයි මට තියෙන්නේ කියලා ඒ වස්තුව කෙරෙහි ඇලීමක් නැතුව ඒ අරමුණු හොඳට පරිශීලනය කරනවා නම් ඒ සීකරන වාරයක් පාසාම උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩේ. ඊළඟට සත්‍ය සංකාර කේලාය පරිවර්ජනතා. ඒ කියන්නේ මේ සත්‍ය සංස්කාරයන් පිළිබඳව මමායනයක් නැතුව. මමායනයක් නැතුව වාසය කරන්න ඕනේ මමායනයකින් යුක්තව. මගේ මගේ කියන හැඟීමෙන් යුක්තව යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ කියන්නේ මගේ දේවල් මගේ ඉඩම් මගේ වස්තුව මගේ දේපල මගේ දරුව මගේ නෑදෑයෝ මගේ දේවල් කියලා බහුල වශයෙන් හිතාගෙන කටයුතු කරන පිරිසක් ඉන්නවනේ මමස්සේ උපදවාගෙන. අන්නේ මමස්සේ උපදවාගෙන ඉන්න සත්පුද්ගල ස්වභාවයෙන් ඉන්න අය පුළුවන් තරම් වර්ධනය කරන්න. මමස්සේ උපදවාගෙන ඉන්න අය ඈතින් අසුරු කරා. ඈතින් අසුරු කරනකොට අපට පුළුවන් මධ්‍යම ස්වභාවයෙන් කටයුතු කරන්න. ඒකයි සත්‍ය මධ්‍යස්ථතා වශයෙන් කේලාය පරිවර්ජනතා කියලා කියනවා. ඊළඟට සත්‍ය සංකාර මධ්‍යස්ථ සේවනතා. ඒ කියන්නේ මමස්සයක් උපදවා ගන්නේ නැති පිරිසක් අපි ඇසුරු කරා. මගේ මගේ කියලා ඒ වස්තුව අයිති කරගෙන අල්ලගන්න යන පිරිස් ඉන්නවනම් අන්නේ පිරිස් වලින් ඈත් වෙලා මමස්සයක් නැතුව මම මේ කර්මයේ සුඛී කොට කර්මයේ දායාදේ කොට ඇති මේ ජීවිතයක් අපි ලබන්නේ කියලා ඒ වස්තුවෙන් ඇල්ලීමක් නැතුව ජීවත් වෙන පිරිසක් සමග එකතු වෙනවා. එකතු වෙනකොට මමස්සයක් නැතුව උපේක්ෂාවෙන් යුක්තව කාලය ගත කරන්න පුළුවන්. අන්නේ විදිහට මානසිකාරය ගන්නවා. තදදි මුත්තතාව කියලා කියන්නේ සෑම ඉරියව්වක් පාසා. ඒ කියන්නේ අපි අරමුණු පවත්වනකොට හෝ කායික ක්‍රියාවක් පවත්වනකොට හෝ වාක් ක්‍රියාවක් පවත්වනකොට හෝ මනෝ ක්‍රියාවක් පවත්වනකොට හෝ කියන මේ අවස්ථාවවලදී ඒ වගේම සතර ඉරියව්ව පවත්වන වෙලාව. වාඩි වෙලා හිටියත්, සිටගෙන සිටියත්, සක්මන් කරමින් සිටියත්, නිදාගෙන හිටියත් මේ සතර ඉරියව්වේම අපි කරන සෑම ක්‍රියාවකම මධ්‍යම අරමුණින් කාලය ගත කරන්න මහන්සි ගන්න ඕන සතර ඉරියව්වේ. යෝනිසෝ මනසිකාරී නුවන් යුක්ත. අන්නේ විදියට මනසිකාරාත්මක අරමුණු හුරු කරා නම් ඒ හුරු කරන සමදනාටම ඔය පස්සාකාර මනසිකාරයක් වශයෙන් මධ්‍යම ස්වභාවයෙන් අරමුණු හුරු කරා නම් අපේ సంతානේ අර නූපන්න උපේක්ෂා සම්බොජ්ජංගේ උපදී. ඒකයි යථාද අනුපන්නස්ස උපේක්ෂා සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති සම්තපජානාති කියලා කියන්නේ. ඉතින් මේ වල කර්ම ගොඩක් තියෙනවා කාල වේලා නිසා මේ කෙටියෙන් අපි සඳහන් කරා. ඊළඟට යථාද උපන්නස්ස උපේක්ෂා සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සම්තපජානාති. ඒ වගේම උපන්නා වූ උපේක්ෂා සම්බොජ්ජංගේ තමන්ගේ సంతානි තියෙනවනම් ඒ තියෙන උපේක්ෂා සම්බොජ්ජංගය භාවනාය පරිපූර්ණී හෝති සම්තපජානාති. භාවනාවක් වශයෙන් අපේ సంతානි නොකඩවාම අතරක් නැර අඛණ්ඩවම මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ මනසිකාරය ඉදිරියට පවත්වන්න. ඉදිරියට පවත්වනකොට තමන්ට සෑම සංස්කාර ධර්මයක් කෙරෙහිම මධ්‍යම ස්වභාවයෙන් අරමුණු කරලා ඒ අරමුණ වල ඇලෙන්නේ නැ, ගැටෙන්නේ නැ, මුලා වෙන්නේ නැ. මධ්‍යම ස්වභාවයෙන් සිහියෙන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් සෑම ක්‍රියාවක්ම කරන්න පුළුවන්. අවස්ථාවකට තමන්ගේ සිත පාපේ. පත් වෙනකොට ලෞක ජීවිතයක් අපි ගත කලන් මොනම අවස්ථාවක වුණත් අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. දැන් ලෞක ජීවිතයක් අපි ගත කරනකොට සමහර වෙලාවට අපේ තියෙන දුර්වලතාවය නිසා, අනුවණකම නිසා, සිහිය මතිකම නිසා අපි මොකද කරන්නේ? අපි අරමුණු වල ගැටෙනවා. මෞපියොත් එක්ක ගැටෙනවා. ඇලෙනවා, මුලා වෙනවා. නෑදෑයොත් එක්ක ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. හිතවන්තයෙක් එක්ක ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. අසල්වාසීන් එක්ක, ගම්මාසීන් එක්ක, එහෙම නැත්නම් තමන් කරන හැකිය ආරක්ෂා කරන අවස්ථාවවලදී හැම අවස්ථාවකදීම අර පුද්ගලයන් එක්ක අපි ඇලි ඇලි, ගැටි ගැටි, මුලා වෙමින් අතීයෙන් අනුවණකමින් අපේ සිතේ පීඩා සහගතව අපි ජීවත් වෙනවා. අන්නේ ජීවත් වෙන වාරවලදී අපේ සිතේ ඇතිවෙන පීඩණය, දුක, කනගාටුව, සංతాපය, විලාපය, දෙඩීම මොනතරම් සිද්ධ වෙනවද? පුදුමාකාර මානසික වේදනාවකින් අපි විඳිනවා. ඒ මොකද අපිම නොමනා හැටියට අරමුණු කරන නිසා, ඇසුරු කරන නිසා. ඒවෙන් අපි පීඩා විඳිනවා. අන් මේ පීඩා වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන් උපේක්ෂාවසෙන් සිහියෙන් නුවණින් සෑම අරමුණක්ම මධ්‍යස්ථ වශයෙන් අරමුණු කළොත් අපි ගන්න සෑම අරමුණකම මධ්‍යස්ථ ස්වභාවයෙන් සිහියෙන් නුවණින් අරමුණු කරන්නේ. මාපියන් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මධ්‍යම ස්වභාවයෙන් ඉන්නවා. දරුවන් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මධ්‍යම ස්වභාවයෙන් ඉන්නවා. නෑදෑයන් එක්ක, හිතවන්තින් එක්ක, අසල්වාසීන් එක්ක, ගම්මාසීන් එක්ක, ඒ වගේම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා එක්ක, සද්ධම්මචාරීන් වහන්සේලා එක්ක එකට එකතු වෙලා ඉන්න සෑම කෙනාත් එක්කම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව අපි ඉන්නවා නම් අපිට පුදුමාකාර සහනයක් සතුටක් අපිට ලැබෙනවා. ඒ නිසා මේ මධ්‍යම අරමුණේ තියෙන වටිනාකම ලෞතර බුදුරජාණන් වහන්සේම දේශනා කර හැරෙන්න අන් කෙනෙකුට මේ ක්‍රමයේ දේශනා කරන්න බෑ. ඒකයි ඥානවන්තයාටයි මැදුම් පිළිවෙතෙන් ගමන් කරන්න පුළුවන් වෙන්නේ කියන පුත්‍රයාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ වාගේ උතුම් ගුණ සිහිපත් කරමින් මේ වාගේ උතුම් ප්‍රතිපදාවන් අනුගමනය කරන්න ලැබෙන තුන්ම අවස්ථාවක් තමයි මේ සම්බුද්ධ ශාසනය අපට සම්මුඛ වීම. සම්බුද්ධ ශාසනය සම්මුඛ වීමෙන් තමයි මැදුම් පිළිවෙත අපට පහළ වෙන්නේ. මේ මැදුම් පිළිවෙතින් නිසියාකාරව ගමන් ගත්තොත් අපි බලාපොරොත්තු වෙන අධිගම ඥානයන් ලබන්නේ අපේ උපනිෂ්ඨේ වෙන උපකාරී උතුම් කුසල් අරමුණක් බවට පත් වෙනවා. ඉතින් මේ වාගේ උතුම් කුසල් අරමුණු සිහිපත් කරමින් අද මේ මොහොතේදී සිද්ධ කරගන්න යෙදුනේ ඉතා වටිනා ශ්‍රේෂ්ඨ උත්තරීතර උතුම් ගුණයක්. සර්වඥන් වහන්සේගේ උතුම් ගුණය සමරන වේලාවකදී, සර්වඥන් වහන්සේගේ උතුම් ශ්‍රේෂ්ඨත්වය සමරන වේලාවකදී බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණය අපි සිහිපත් කළොත් නවාරාදී බුදු ගුණය මොනතරම් ශක්තියක් ඇති උතුම් ගුණයක්ද? ඒ වාගේ උතුම් ගුණයක් දරන උත්තමයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණ, ඒ උතුම් තත්ත්වයට පත් වෙලා බෝධිඥානය අවබෝධ කරගත්ත, ඒ වාගේම පරිනිර්වාණයට පත් වෙලා ලෝකෝත්තර නිවනින් සැනසෙන්න අනුපාරිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුරයට වැඩම කළ ඒ උත්තමයන් වහන්සේ ගුණ සමරීමක් වශයෙන් සිදු කරන මේ වෙසක් පුන් පොහෝ දිනයේ තුල අපි මේ සිද්ධ කරන්නේ ඉතා වටිනා ශ්‍රේෂ්ඨ උත්තරීතර තුන් ගුණයකින් සරුවත්යන් වහන්සේට උතුම් පූජා පැවැත්වීමයි. මෙන්න මේ වාගේ උතුම් පූජාවන් අපිට හිතා කන්දමින් සිදු කරලා අපේ ආංශ පින්කම්, ප්‍රතිපත්ති පින්කම්, සමත විපස්සනාදී උතුම් පින්කම් ශාසනයේ සම්මුඛ කරගෙන අපි හිතා පටන් ගන්නා දුෂ්ඨාන වීර්යයෙන් යුක්තව මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්පූර්ණ කරගන්න අපි අදිෂ්ඨාන කරගනිමු. ඒ නිසා මේ වාගේ උතුම් පින්කමක් සිද්ධ කර ගැනීමේදී අපේ සිතේ පහළ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් පින්කම් මාලාවක් තමන්ගේ සිතේ ඇති කරගත්ත වෙනවා. මේ වාගේ උත්තරීතර උතුම් අවස්ථාවකදී මෙවැනි ධර්මයක් දේශනා කළා මේ සත්‍යයන් මේ සම්දෙනාගේම සම්තානවලට ධර්ම සංඥාව ලබා දී නම් ඒ අයිට ආර්ය සත්‍ය අවබෝධ කරලා නිවන් අවබෝධ කරගන්න උපනිෂේ වෙන උපකාර වෙන මේ උතුම් කුසල් අරමුණක් අපට සිද්ධ කරගන්න අවස්ථාව සැලසුනා කියලා අපි සිහි කරනවා නම් ධර්ම ශ්‍රවණයේ තුලින් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා කියන සංකල්පනාව තියනා නම් අපේ సంతානයේ සම්මාදිට්ඨිය වැඩෙනවා. ඒ කාලය තුල අපේ සිත වික්ෂේපයට යන්නේ නැතුව අපේ සිත් වලින් ඇති වෙන මේ ආසා සහගත අරමුණු ඔක්කොම ඉවත් කරලා ධර්මයෙන් සවන් දීගෙන හිටියානම් නෙක්ඛම්ම සංකල්පනාව වැඩෙනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ සම්දනාත් එක්කම සමතාවයකින් සමතුලිතතාවයකින් මෛත්‍රී පූර්වාංග සංකල්පනාවකින් අපි සවන් දුන්නා නම් ධර්මයේ අව්‍යාපාද සංකල්පනාව වැඩෙනවා. ඒ වගේම සියලු දෙනා කෙරෙහිම කරුණා ගුණය උපදවාගෙන හැම දිනාටම අර්ථයක් ඇති ධර්මයක් ශ්‍රවණය කරලා උතුම් ඵල නිලා ගන්න මේ ජීවිතයේ උපනිෂ්ඨේ වෙන උතුම් අවස්ථාවකට අපි පත් වුණා කියලා හැම දිනා කෙරෙහිම කරුණාවෙන් යුක්තව කාලය ගත කරා නම් අවිහිංසා සංකල්පනාව අපේ ඉස්සේ වැඩිනවා. මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුළ අපේ සිතේ පවතුන උතුම් ධර්මයේ නිසා අපේ කාය කර්ම ඊටාම පිරිසුදු වෙනා මෙතෙන්දී අපි ආනගත අදත්තාදාන කාමීසු මිච්ඡාචාර කියන වැරදි වලින් නිදහස් වෙලා කය එක හතියකට පවත්වාගෙන ධර්ම ශ්‍රවණය කිරීම සඳහා තමන්ගේ කාය කර්මයේ ඊටාම පිරිසුදු ආකාරයෙන් ධර්ම ශ්‍රවණයට අවනත වීමෙන් කය පිහිටුවාගෙන සිටියානම් මෙතන සම්මා කම්මන්ත කියන මාර්ගාංගය වැඩෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ අපි බුදුවත් කේලමක් කිස්සතන පරිශයක් පරිශවචනයක් නොකිය සර්වඥන් වහන්සේ දෙසූ ධර්මයකට සමන් නෙමු කරගෙන හිටියානම් සමන් නෙමු කරගෙන ඉන්න වාරයක් පාසාම සම්මා වාචා කියන මාර්ගංගය වැඩෙනවා. ඒ වගේම සමන් මේ අවස්ථාවේ කායික වැරදි වලින් වාචික වැරදි වලින් නිදහස් වෙලා තමන්ගේ කය වචනය මනාවට සංවර කරගෙන මේ කාලය තුල ජීවිතයේ ප්‍රයත්නානම් නිසියාකාරව සම්මා ආදීවේ සම්පූර්ණ වෙනවා මේ කාලය තුල. ඒ වගේම මේ කාලය තුල අපි අන්‍යවිත නොවි සමාධිගත හිතකින් කායික මානසික වීර්යයෙන් මේ ධර්මයට සවන් දීගෙන අපි හිටියානම් ඒ සවන් දීගෙන ඉන්න වාරයක් පාසාම ව්‍යායාමයේ සිද්ධ වෙනවා සම්මා ව්‍යායාමී මාර්ගාංගය වැඩෙනවා. ඒ නිසා මේ කාලය තුල සිහියෙන් නුවණින් යුක්තව අමතක නොවන ආකාරයෙන් අපි ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලබාගෙන අවධානය යොමු කරගෙන සිහිනෙන් ධර්ම ශ්‍රවණය කරා නම් සම්මා සතිය වැඩෙනවා. මේ කාලය තුල ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ තමන්ගේ චිත්ත සමාධිය උපදවාගෙන ලෝභයෙන් දේසයෙන් මෝහයෙන් තොරව අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් යුක්තව අපේ කුසල් අරමුණ සිහිපත් කරමින් සිතේ ශාන්ත ස්වභාවයකින් සමාධි ස්වභාවයකින් අපි ධර්ම ශ්‍රවණය කරා නම් සම්මා සමාධිය වැඩෙනවා. මේ කාලය තුල ආර්ය ස්ථාංගික මාර්ගය වැඩෙන උතුම් පුණ්‍යක්ඛාවකට අපේ සිත අවධානය යොමු කරගත්තා කියලා අපේ සිතේ සතුටක් ඇති වෙනවා. එතන එතකොට සම්මා දිට්ඨිය පූර්වාංගම මේ අංගය කරේ සම්දනාගේම යහපත් වූ ප්‍රණීත වූ සංකල්පනා මුතුන්පත් වීමෙන් අත්පත් කරගත් උදාරතර පුණ්‍ය ශක්තිය සකලාන්තරාය සඩුපද්දයන් නිවාරණය වී නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. දෙවියන් සිතින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිලං දක්කන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිලං දක්කන්තු දේශනං. අතෝ නිම්බාන සම්පත්තේ විනාසේ සමිච්ඡතු.